ಕೊರೋನಾ ಸಾಹಿತ್ಯ ಪಂಚ ಸೇದೇಹಿ ಪಿಹಿಟುವ ದೇಶ ನಾವ ಆರಂಭ ಕರಂದ್ರೆ ಸರ್ ಸಾಕು
ಅಂದ ಹಿನ ಹೆಮ್ಮೆ ದಿನ ಪಾಂಚಿಲ್ ಸಮಾಧಾನ ವಿಮ್ ಸಂಧ ತುನ್ ಸರೇಕ್ ನಮಸ್ಕಾರ ಏಕಿ ಅನ್ನ
ನಮೋ ತಸ್ಸೆ ಭಗವತು ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೆ ನಮೋ ತಸ್ಸೆ ಭಗವತು ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೆ ನಮೋ ತಸ್ಸೆ ಭಗವತು ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೆ
ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ದ್ವಿತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ದ್ವಿತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ದ್ವಿತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ದ್ವಿತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ದ್ವಿತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ದ್ವಿತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ತತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ತತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ತತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ತತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ತತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ತತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
ಶರಣಾಗಮನಂ ಸಂಪೂರ್ಣಂ ಪಾಣಾತಿಪಾತಾ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಪಾಣಾತಿಪಾತಾ ವೇರಮಣಿ ಶಿಕ್ಷಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಅದಿನ್ನಾದಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಅದಿನ್ನಾದಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಕಾಮೇಷು ಮಿಚ್ಛಾಚಾರ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಕಾಮೇಷು ಮಿಚ್ಛಾಚಾರ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಮುಸಾವಾದ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಮುಸಾವಾದ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಸುರಾಮೇರಯ ಮಜ್ಜಪಮಾ ದಟ್ಟಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ಸುರಾಮೇರೇ ಮಧ್ಯಪಮಾ ದಟ್ಟಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ
ತಿಸರಣೇನ ಸದ್ದಿಂ ಪಂಚಶೀಲಂ ಧಮ್ಮಂ ಸಾಧುಕಂ ಸುರಕ್ಷಿತಂ ಕತ್ವಾ ಅಪಮಾದೇನ ಸಂಪಾದೇತಬ್ಬಂ ಸಮಂತ ಚಕ್ರವಾಲೇಸು ಅತ್ರಾ ಗಚ್ಚಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗ ಮೊಕ್ಕದಂ ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ ಇದ ಭಿಕ್ಕವೇ ಭಿಕ್ಕು ಇದಂ ದುಃಖಂ ಯಥ ಇದಂ ದುಃಖಾಂತಿ ಯಥಾ ಭೂತಂ ಪಜಾನಾತಿ ಅಯಂ ದುಃಖ ಸಮುದಯೋತಿ ಯಥಾ ಭೂತಂ ಪಜಾನಾತಿ ಅಯಂ ದುಃಖ ನಿರೋಧೋತಿ ಯಥಾ ಭೂತಂ ಪಜಾನಾತಿ ಅಯಂ ದುಃಖ ನಿರೋಧಗಾಮಿನಿ ಪಟಿಪದಾತಿ ಯಥಾ ಭೂತಂ ಪಜಾನಾತೀತಿ ಉತ್ತಮ ಬುದ್ಧ ರತ್ನ ನಿರ್ಮಾಗೆ ನಮಸ್ಕಾರವೇವಾ ಶ್ರೀ ಸದ್ಧರ್ಮ ರತ್ನ ನಿರ್ಮಾಗೆ ನಮಸ್ಕಾರವೇವಾ ಆರ್ಯ ಮಹಾ ಸಂಘ ರತ್ನ ನಿರ್ಮಾಗೆ ನಮಸ್ಕಾರವೇವಾ ඒ වගේම මා මේ උතුම් මාර්ය භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගමනන්ද සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ධර්ම මාර්ගයට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ග ප්‍රදේශ ලබා දුන්නා වූ සියලු මාරිතුන් වහන්සේලාට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාර්මික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේ සහභාගී වෙන්නේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ 39 වන ධර්මදේශනාවටයි. අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරු කරගෙන මේ ධර්මදේශනා මාලාව පවත්වාගෙන ආවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන අනුපස්සනා කොටස් ටික අපි මේ දේශනාවල තියෙන කමටහන් සාකච්ඡා කරලා අවසන් කරලා අපි ධම්මානුපස්සනාව ආරම්භ කළා. ධම්මානුපස්සනාවේ එන කම හතරක් තියෙනවා, කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක නීවරණ පබ්බේ කියන එක, නීවරණ කොටස අපි ඒක කතා කරලා අවසන් කළා. ඊළඟට ආයතන කොටස කතා කරලා අවසන් කළා. පංචස්කන්ධ කොටස කතා කරලා අවසන් කරා. ඊළඟට පහුගිය සතියේදී අපි මේ බොජ්ජංග කොටසත් සාකච්ඡා කරලා අවසන් කරා. බොහොම කෙටියෙන් අපි සාකච්ඡා කරේ බොජ්ජංග කොටස. ඇත්තටම කියනවා නම් බොජ්ජංග කොටස බොහොම ගැඹුරු කොටසක්. ඒක මේ කතා කරද්දී අපි සඳහන් කළා, ඒක අපි වඩනකොට යම් ප්‍රමාණයකට මාර්ගයට පිවිසලා යම් තැනකට ආපු කෙනෙකුට තමයි මෙන්න මේ බොජ්ජංග කොටස හරියට වඩා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ගැඹුරින් කතා කළොත් එහෙම. නමුත් අපි සාමාන්‍ය ඕනෑම කෙනෙකුට මේ බොජ්ජංග මේ අඩු වෙනකොට, වැඩෙන්නේ නැති වෙනකොට ඒව හදා ගන්න කොහොමද කියලා යම් ප්‍රමාණයකට බොහොම සරල ක්‍රම විදිහට අපි ගැඹුරට නොගිහිල්ලා කතා කළා. එමනම් අද දිනේදී අපිට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන්න. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ගැඹුරුම කොටස තමයි මේ සතර සතිපට්ඨානය පිළිබඳව කතා කරන කොටස. කියන්නේ මේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නෙම මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නනේ. එතකොට මේ චතුරාර්ය සත්‍යම තමයි අපට අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට ඒක අවබෝධ කර ගැනීම සඳහා ඒ අවබෝධ වෙන්න ක්‍රමයට තමයි මේ අනුපස්සන අනිත්‍යක සකස් වෙලා තියෙන්නේ. අපේ අවසාන කොටස තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන එක. එතකොට මෙන්න මේ සත්‍ය හතර, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ සත්‍ය හතර තමයි මේ අවසාන කොටසේදී විස්තර කරන්නේ. ඇත්තරම අනිත් මුල හතර, මුල විශේෂයෙන්ම බොජ්ජංග කොටස චුට්ටක් විස්තර කරන්න ඕන එකක්. නමුත් ඒ හතරම ගත්තොත් අපට ටිකක් ඉක්මනට කෙටියෙන් කතා කරලා අවසාන කරන්න පුළුවන් එකක්. නමුත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කොටස නම් අපට එහෙම ඉක්මනට අවසාන කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන්නේ සකුද්දාගාමි, අනාගාමි, අරිහත් කියන ඵල සියල්ලටම පත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් තමයි. හැබැයි මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරලා ඉවර කරන්නේ යම්කිසි කෙනෙක් අරිහත් ඵලයට පත් වෙනකොටම තමයි. එතකම්ම අවිද්‍යාව කියන එක යම් ප්‍රමාණයකට තියෙනවා. එක එක ප්‍රමාණ වලින් මේ චතුරාර්ය සත්‍යම එක එක ප්‍රමාණ වලින් අපි අවබෝධ කරනවා. එතකොට දුක්ඛ සත්‍ය කියන එක විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක පිළිසිඳ දකින්න. කියන්නේ දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා කිව්වා. එතකොට මාර්ග සත්‍ය කියනකොට සමුදය කියනකොට සමුදය නිරෝධ කරන්න කියලා කිව්වා. ඒක නිරුද්ධ කරන්න තියෙන දේ. ඊළඟට මාර්ග සත්‍ය, මාර්ගය කියන එක වඩන්න කියලා කිව්වා. එතකොට දුක්ඛ නිරෝධය කියන එක සාක්ෂාත් කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ ඒක ලැබෙනකොට බාර ගන්න තියෙන එක. කියන්නේ ඒක නිකම්ම ලැබෙන දෙයක්. නිකම්ම නෙවෙයි මේ මාර්ගය වඩනකොට ලැබෙන දෙයක්. එතකොට අපි මේ සත්‍ය හතර කොහොමද කරන්න තියෙන්නේ? දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තට පස්සේ ඒකට හේතුව අවබෝධ වෙනවා බොහෝ විට. එතකොට දුක අවබෝධ කරනවත් එක්ක මෙන්න මේ හේතුව නිසායි මේ දුක ඇති වුණේ කියන එක එයාට අවබෝධ වෙනවා. එතකොට දුක අවබෝධ කරගෙන පස්සේ මේ දුකට හේතු වුණ එක නිරුද්ධ කරන්න ඕනේ. ඒකෙන් මේ අයින් කරන්න ඕනේ. එතකොට ඒක අයින් කරන්න නිකම් බෑ. ඒක අයින් කරන මාර්ගයක් තියෙනවා. අන්නේ මාර්ගේ වඩන්න ඕනේ. ඒ මාර්ගේ වඩමින් මේක අයින් කරගන්න ඕනේ. එතකොට හම්බෙන දේ තමයි මෙන්න මේ දුක්ඛ නිරෝධය නැත්තම් නිවන කියන එක. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන එක ඒ කෙනා ඉන්න තැන අනුව අවබෝධ වෙන්නේ. කියන්නේ මේ සත්‍ය හතරම නම් අවබෝධ කරන්න තියෙන්නේ. මේ සත්‍ය හතරේ මේ දුක්ඛ සත්‍ය අවසාන ඵලයට යනකම් නැත්තම් අනාගාමී කෙනා රහත් වෙනකොටත් එයාට දැනෙන දුකක් තියෙනවා. හැබැයි ඒ පෘථග්ජන කෙනා සෝවාන් වෙනකොට එයා අවබෝධ කරන දුක්ඛ සත්‍ය නෙවෙයි එතන දුක්ඛ සත්‍ය කියන්නේ. එයා ඒක කොටස අවබෝධ කරලා. ඒකට සෝවාන් පුද්ගලයා අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍ය නෙවෙයි සෝවාන් කෙනා සකෘදාගාමීනකට අවබෝධ කරන්නේ. එයා පංචකාමයන් පිළිබඳව පංචේන්ද්‍රයන් පංචකාම පිළිබඳව ඒකේ පවතින දුක එයා අවබෝධ කරගෙන තමයි සකෘදාගාමීනට පත් වෙන්නේ. ඊළඟට සකෘදාගාමී කියන අනාගාමී වෙනකොට ඊට වඩා ගැඹුරින් අර වස්තුකාම ක්ලේශකාම කියලා දෙකක් තියෙනවනේ. එතකොට වස්තුකාමයන් කියන එක පිළිබඳව යම් හොඳටම වගේ අවබෝධ කරගන්නවා සෝවාන් කියන සකෘදාගාමීනට. එතකොට ඒකේ තියෙන දුක. ඊළඟට සකෘදාගාමී කියන අනාගාමී වෙනකොට ක්ලේශකාමයන්ගේ තියෙන දුක ප්‍රබලව දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ක්ලේශකාම කියනවා සම්පූර්ණයෙන් එයා නිරුද්ධ කරනවා අනාගාමී ඵලයටපත් වෙනකොට. එතකොට මේ පංචකාමයන්ගෙන් මුත් අයින් වෙලා ඒ පටිග කාමරාග පටිග කියන එකත් නිවාගත්ත කෙනාට එයාටත් තියෙනවා දුක. මේ පංචස්කන්ධ දුක නැත්තම් සංඛාර දුක කියලා කියනවා. අපි පුළුවන් විදිහට මේ සරලව විස්තර කරණිය. ඒකට එයාට පවතින දුක මෙන්න මේ සංඛාර වීම නැත්තම් මේ පංචස්කන්ධේ බරක් එයාට තියෙනවා. ඒකට අන්න ඒකත් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධෙනු සම්පූර්ණයෙන් නිරුද්ධ කරගත්තාම ඒ දුකත් ඒකත් දුක දැනගෙන මේ පංචස්කන්ධයක පංච උපාදානස්කන්ධයක් වීම පංචස්කන්ධේ පැවැත්මම දුකයි කියන එක අවබෝධ කරගෙන අන්න එතරත් ඒකත් නිවා ගත්තාම අන්න අරහත් ඵලයටපත් වෙනවා. අස්මිමානියත් ඒක අයිතිකාරයක් නැති වෙලා මේ නාම රූප කියන නාමවල අයිතිකාරයක් නැති වෙලා රූපවල අයිතිකාරයක් නැති වෙලා මේක හේතුඵලයක් පමණයි කියන එක අවබෝධ කරගෙන ඒ දෙකම පිළිබඳව තියෙන උපාදානය අතහැරිලා තමයි අවසාන කරන්නේ මෙන්න මේ සසර ගමන අවසාන කරන්න වෙන්නේ. එහෙමනම් අපි මේ දුක්ඛ සත්‍ය කියන විස්තර කරනකොට බුදුන් වහන්සේගේ දේශනාවල තියෙන විශේෂයක් තමයි දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ මුලින් බලනකොටත් අපි දැකපු දෙයක් තිබ්බා. බොහෝම සරල තැනකින් පටන් ගන්නෙ අර පහරත් සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරා වගේ මේ ශාසනේ බොහෝම නොගැඹුරු තැනකින් පොඩි ළමයෙකුට පවා බහින්න පුළුවන් තැනකින් තමයි පටන් ගන්නෙ කියන. හැබැයි අතුරට යනකොට බොහොම ගැඹුරු වෙනවා කියනවා. මං හිතනවා මේ දේශනා මාලාවේදී මුලින් බොහෝ දෙනෙක් හිටියා. නමුත් ඒ භාවනා පැත්ත කරපු පිරිස නම් මං හිතනවා රැඳිලා ඉන්නවා. අනිත් කොටසට ටිකක් මේක දැන් වැඩක් නැහැ. මේක තේරුම් ගන්න බෑ. මේවා ඉතින් එච්චර වැදගත්කමකුත් නැහැ කියලා වගේ හිතලා අතහැරිලා යන ස්වභාවයක් තියෙනවා. නමුත් වඩාගෙන යන කෙනෙකුට ඒගොල්ලොන්ගේ මාර්ගයේ වඩනකොට මේ ධර්මවල යම් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ප්‍රායෝගිකව යන කෙනෙකුට. ඇත්තටම මේ මාර්ගයේ විසුන් වහන්සේ දේශනා කරන්නේ මේක කටපාඩම් කරගෙන දැනුමක් ඇති කර ගැනීම සඳහාම නෙවෙයි. දැනුමක් ඇති කර ගන්න නම් ඔබට කිසි අපහසුයක් නැහැ. ඔය හැම සූත්‍රයක්ම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම පොත්පත්වල තියෙන මේ ධර්ම කරුණු දැනගන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් මේ ප්‍රායෝගික පැත්ත කොහොමද වඩන්නේ කියලා මේ භාවනාවකට කොහොමද මේක යොදාගන්නේ කියන එක තමයි අපහසු හොයාගන්න අපහසු වෙන්නේ. ඉතින් ඒ ප්‍රායෝගික පැත්ත කතා කරන එක තමයි භික්ෂුන් වහන්සේගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. කොහොමද මේක ප්‍රායෝගික කරගෙන යන්නේ කියන එක. එහෙමනම් අපිට මේ සත්‍ය හතර කතා කරද්දී මේක හරියට කතා කරනවා නම් මේ එකින්කට වෙනම කතා කරනවා නම් අපිට මේ එක කොටසකට එක දේශනාවක් විතර අවශ්‍ය වෙනවා. ඇත්තරම මේක කොටස් බොහොමයක් තියෙනවා. 40 50ක් විතර වගේ තියෙනවා. ඒකට අපිට බොහෝ දේශනා ගොඩක් කරන්න වෙනවා. නමුත් මම හිතනවා අපි ඒක කිරීමේ අපහසුතාවක් තියෙන නිසා සරලව අපි මේක හඳුන්වලා දීලා මේ දේශනා මාලාව අවසන් කරමු. කවුරු හරි යෝජනා කරොත් මේ චතුරාර්ය සත්‍ය කොටස විතරක් මේ පැහැදිලිව කරගෙන යන්න කියලා, ඒක විතරක් දිගට කරන්න කියලා නැවත දේශනා මාලාවක් ආරම්භ කරලා බොහොම සරලව මේ ඕනෙම කෙනෙකුට අලුතින් පටන් ගන්න කෙනෙකුට හරි ඇවිල්ලා පටන් ගන්න පුළුවන් විදිහට ඒක පටන්ගෙන අපි හොඳටම ගැඹුරටම ගිහිල්ලා ඒක සම්පූර්ණ කරලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. එමනම් අද දිනේදී අපි බලමු අපි බොහොම මතු පිටින් මේ මොන අද්භූත ජනවාද දේශනා කරලා තියෙන්නේ කියන කොටස විතරක් කරගෙන යන්න උත්සාහ කරමු. මේ ටික මේ මේ සත්‍ය හතරම අපි විදිහට කතා කරමු. එහෙමනම් අපි මේ දුක්ඛ සත්‍ය කියන එක මොකක්ද කියලා අපි තේරුම් ගන්න බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය ගැන කිනකොට කිව්වා මේ දුකයි කියලා පජානාති. පජානාති කියන්නේ නිකන් දන්නවා කියන එක නෙවෙයි. හරි විදිහට හොඳින් අවබෝධ කරගන්නවා කියන එක. එතකොට අපි දුක කියලා දන්න දේවල් තියෙනවනේ. රස්සාව නැති වෙනකොට දුකයි, ලෙඩක් හැදෙනවා දුකයි. ඔය විදිහට දකින්න එකට නෙවෙයි මේ පජානාති කියලා කියන්නේ. ඊට වඩා ගැඹුරින් දකින්න එකට. ඊළඟට මෙන්න මේක දුකට හේතුවයි කියලා දැක ගන්න කියලා කිව්වා. ඊළඟට මෙන්න මේකයි දුකේ නිරුද්ධ වීම කියන එක දකින්න නම් හම්බ වෙන්නේ මේ මාර්ගය කියන එක වැඩුවම තමයි. එතකොට මෙන්න මේකයි දුක් නිරෝධගාමිනී පටිපදාව කියලා සීල සමාධි ප්‍රඥා කියන මේ කොටස් තුනකට බෙදු මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අංගටකින් යුක්ත වූ මෙන්න මේ මාර්ගයයි ප්‍රතිපදාව කියලා හරි විදියට දැක ගන්න කියලා කිව්වා. හොඳින් දනින්න කියලා කිව්වා. එතකොට මෙන්න මේකයි නිවන කියලා එයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිවීම ලැබෙනකොට යම් ප්‍රමාණයකට. එහෙමනම් අපි බලමු මෙන්න මේ දුක්ඛ සත්‍ය කොහොමද විස්තර කරේ කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට දුක්ඛ සත්‍ය කොහොමද විස්තර කරේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මෙතනදී ව්‍යාධි කියන එක සඳහන් වෙලා නැහැ. මරණම්පි දුක්ඛං, අපි තම්පයෝගෝ දුක්ඛෝ, පියේ උපයෝගෝ දුක්ඛෝ, යම්පි චන්න ලැබති තම්පි දුක්ඛං, සංකිච්ඡේන පංචඋපාදාන ස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට පළවෙනි එක මොකද්ද? ජාතිපි දුක්ඛ, ජාතිය දුකයි කියලා කියනවා. එතකොට ජාතිය කියන එක බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා. කොහොමද? ස්කන්ධානම් පාතු භාවෝ, ආයතනානම් පටිලාභෝ, අයං උච්චති ජාති කියලා තවත් විස්තරයක් කියනවා උපත ලබන විදිහවත්. එතකොට මේ ස්කන්ධ කියලා කිව්වේ මේ පංචස්කන්ධේ. පංචස්කන්ධේ පටන් ගන්නවා ආයතන, හැකන දිවනාශේ ශරීරේ මනස කියන මෙන්න මේ ආයතන ටික ලැබෙනවා. නැත්තම් කයක් ලැබෙනවා, සිතක් ලැබෙනවා කියන එකට කිව්වා. මේ නැත්තම් රූපය සහ නාමය කියන කොටස, මේ කොටස් දෙක හම්බ වෙනවාට කිව්වා. මොකද්ද? ජාතිය කියලා ඉපදෙනවා කියලා කිව්වා. අන්න එහෙම තමයි බුදුජානනාංශ මේ විස්තර කරලා තියෙන. ඉතින් අපිත් මේ දේශනා මාලාවේ මුලදීම කිව්වා අපිට ඉපදෙනකොට කොටස් දෙකක් හම්බ වෙනවා, සිතක් සහ කයක් කියලා අපි පටන් ගත්තා. එහෙමනම් මේ ජාතිය නැත්තම් මේ ඉපදෙන විදියවල් හතරක් දේශනාවල සඳහන් වෙනවා. මොනවද මේ හතර? ඕපපාතික, ජලාභුජ, අණ්ඩජ, සංසේජත් කියලා මෙන්න මේ විදිහට ආකාර හතරක් විස්තර කරලා තියෙනවා. එතකොට ඕපපාතික කියලා කියන්නේ දෙවිවරු, ඒ වගේම ප්‍රේතයෝ, නිරිසත්වයෝ, ඒ වගේ භූත සත්වයෝ, ඒ වගේ කට්ටිය මරණයට පත් වෙනවත් එක්කම, චුත වෙනවත් එක්කම ප්‍රතිසන්දිත මෙන්න මේ තැනක එකපාරට පිටලා එතන මේ ඕපපාතිකව එකපාරටම එතන හට ගැනීමක් සිදු වෙනවා. දැන් මෙතනින් මැරුණ ගමන්ම දෙවි දිව්‍ය ලෝකෙක ඉන්නවා නම් එතන දෙවි කෙනෙක් විදිහට එකපාරටම ඊළඟ චිත්තක්ෂණයෙම පහළ වෙනවා. මෙතනින් චුත වෙනවත් එක්ක ප්‍රතිසන්දියේ ජොතසිතත් එක්කම ඊළඟ ප්‍රතිසන්දිත දෙවි කෙනෙක් වෙලා පහළ වෙනවා. ඒ වගේම නිරේක උපදිනවා නම් මෙතනින් චුත වෙනවත් එක්කම නිරසත්වයක් වෙලා අනිත් වෙන පහළ වෙනවා ප්‍රේතයෙකුත්. අන්නේ විදිහට ඔන්න ඔය විදිහට වෙනවට කිව්වා ඕපපාතික කියලා කිව්වා. ඊළඟ එක තමයි ඔය අපි ඉපදිච්ච ක්‍රමය ජලාභුජ. ජලාභුජ කියලා කියන්නේ අපි ඉපදෙනකොට අර වතුර බෑග් එකකනේ අපි මව්කුසේ ඉන්නේ. මව්කුසවල් වල ඉපදෙන කට්ටිය එහෙම සත්තු පවා ඒගොල්ලෝ වතුර බෑග් එකක් ඇතුලේ තමයි මේ උපත ලබන්නේ. එතකොට මෙන්න මේක නිසා මේ ජලාභුජ කියලා කිව්වා. මිනිස්සුයෝ මේ පැටව විදිහට බිහි කරන අනිත් සත්තු සියල්ලගෙම ඔන්න ඔය ජලාභුජ කියන ක්‍රමයට තමයි අපි උපදිලා තියෙන්නේ. ඊළඟට අණ්ඩජ කියලා කිව්වේ බිත්තර වලින් හටගන්න සත්තු. එතකොට අපි දන්නවා බිත්තර වලින් කුරුල්ල හටගන්නවා, ඊළඟට සර්පයෝ, ඒ වගේ කට්ටිය බිත්තරයක් ඇතුලේ හටගන්නවා. ඒගොල්ලන්ට කිව්වා අණ්ඩජ කියලා. ඊළඟට සංසේදජ කියලා කියන්නේ මේ තෙත පරිසර වල පණු වගේ සත්තු, කුමී සත්තු වගේ ඒගොල්ලෝ මේ තෙත පරිසර වල අපිරිසුදු ස්ථානවල හට ගන්නවා. අන්න ඒ වගේ ක්‍රම හතරකට මේ ජාතිය කියන එක ඇති වෙන්න පුළුවන්. අපි අපි මේ ඉපදිච්ච ජාති දැන් අපි මේ මේ හතරෙන් අපි බලමු. මෙන්න මේ ජලාභුජ කියන නැත්තම් ගර්භාෂයක මව් කුසක උපත ලබන සත්වයන්ට පිළිබඳව ගත්තොත් එහෙම මොකද්ද මේ ජාති දුක කියලා. ජාතිය කියන්නේ මොකද්ද මේ ජාතියේ තියෙන දුක, මොකද්ද මේ ඉපදෙනවා කියන එකේ දුක කියලා අපි බලමු. බුදුරජාණන් වහන්සේ මේක හතර ආකාරයට විස්තර කරනවා. ජාති දුක ගබ්බාව ක්‍රාන්තික මූලික දුක්ඛේ, ගබ්බාව පරිහරණ මූලික දුක්ඛේ, ගබ්බාව විපත්තික මූලික දුක්ඛේ, ගබ්බාව විජානන මූලික දුක්ඛේ කියලා. එතකොට ගබ්බාව ක්‍රාන්තික මූලික දුක්ඛේ කියලා කියන්නේ ඊටාම කැටියෙන් විස්තර කරගියන් අපි මව කුසකට පිවිසීමේ දුක කියන එක, මව කුස සොයා ගැනීමේ දුක කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඊළඟට ගබ්බාව පරිහරණ මූලික දුක්ඛ කියලා කියන්නේ මව කුසේ ඉන්න කාලෙදී මෙයාට විඳින්න වෙලා තියෙන දුක. සීතලෙන්, රස්නේ, අම්මාගේ ඉරියව් මාරු කරනකොට, ඒ වගේ අම්මා වැසිකිලි කැසිකිලි යනකොට මේ දරුවා හිර වෙන්න වෙනවා. ඒ වගේ මහා අන්ධකාරික අසූචි වලක අත් කකුල දිග අරගන්න බැරුව මෙන්න මේ විදිහට මව කුස පරිහරණය කරනකොට මේ අපා දුකක් විඳිනවා කියලා කියන මේ කුඩා දරුවා. අපි හිතාගෙන ඉන්න බොහොම හොඳට ඉන්නවා කියලා, හැබැයි අන්ත දුකක් විඳගෙන තව මේ දරුවා ඉන්නේ කියලා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අපායක් කියලා. ඊළඟට ගබ්බාව විපත්තික මූලික දුක්ඛ කියලා කියන මේ මව කුසේ ඉන්නකොට සත්තුන්ට සහ මේ මිනිස්සුන්ට, මිනිස්සු දරුවන්ට බොහෝ විපත් සිදු වෙනවා. අම්මා ගන්න බෙහෙත් ඖෂධ වගේ දේවල් නිසා ආදී ආකාර නොඑක ආකාර නිසා මව කුසේදී විපත් සිදු වෙනවා. සමහරට අම්මා දන්නෙත් නෑ. දරුවා සමහරට මේ ඇතුළේදීම රෝග ඇති වෙලා මරණයට පවපත් වෙනවා. අන්න ඒකට කිව්ව ගබ්බා විපත්තික මූලික දුක්ඛ කියලා. ඊළඟට ගබ්බා විජානන මූලික දුක්ඛ කියලා කියන්නේ මව කුසින් බිහිවීමේ දුක. මව කුසින් බිහි වෙනකොට දරුවේ ජීවිතයත් මරණයත් අතර යුද්ධයක් කරලා තමයි මව කුසින් බිහිවීම සිදු වෙන්නේ. සමහරට දරුවා මැරෙනවා, සමහරට අම්මා මරණයටපත් වෙනවා. අන්න එහෙමනම් මේ ජාතිය කියන එක මෙන්න මේ ආකාරයට ආකාර හතරකින් විස්තර කරා ජාති දුක කියන එක. ඊළඟට ජරා දුක කියන එක මෙන්න අපි බොහොම වතු පිටින් තමයි කතා කරගෙන යන්නේ. අපි මේක ගැඹුරින් කතා කරන්න අපට වෙලාව මදි මේ 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 විදිහට කරගෙන යනකොට. ඒතොර ජරා දුක කියලා කියන්නේ ඉතල බලන්න පින්වතුනි, අපි හැමෝම පුංචි ළමයි විදිහට ඉපදුනා. බඩ ගාලා දන ගාලා ඇවිදගෙන අල්ලගෙන හිටගෙන ওই විදිහට ලොකු වෙගෙන ලොකු වෙගෙන ආවා. එතකොට අපි දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද කොහටද මේ යන්නේ? ජරාවට, වයසට යෑම කියන එක නේද? එතකොට මේ අපි හැමෝටම උරුම දෙයක් ජරාව කියන එක. ජරාවටපත් වෙන අපි හිතන විදිහ ජරාව කියන කොටසට යන්න කලින් මරණයටපත් නොවුණු අපි හැමෝම ජරාවටපත් වෙනවා. අපි හිතන මේ අවුරුදු 80ක් 90ක් වෙලා ඇවිද ගන්න බැරුව, කබ කඳුළු ඇස් වලින් ගලමි පාලනය කරගන්න බැරුව, කතා කරගන්න බැරුව, වචන කොට ගොත ගැහෙන දත් ටික වැටිලා, හෙස් ටික ඉදිලා, කොන්ද දෙකට නැමිලා, අතපය වාරු නැතුව මේ බොහොම මෙන්නහරවල් පෙනීමින් ඉතාම හමරැලි වැටිලා මූණ බලන්න බැරි තරම් විකෘති ස්වභාවයට පත් වෙලා ඉන්න මේ අය දැක්කම අපි හිතන මේගොල්ලෝ ජරාවට පත් වෙලා කියලා. හැබැයි ඒගොල්ලන්ටත් තිබුණා ළමා කාලය, තරුණ කාලය, මැදි වයස. එමනම් අපි හැමෝම අවුරුද්දෙන් අවුරුද්ද, මාසෙන් මාසෙ, දවසින් දවස, සති පැයෙන් පැය, තප්පරෙන් තප්පරේ, එහෙම වෙලාවෙම නතර නොවි මෙන්න මේ ජරාවට පැත්තට ගමන් කරන පිරිසක්. එනම් මෙන්න මේක මේ ජරා දුක කියලා එකක් කිව්වා. ඒ දුක අපි අරගෙන ඉන්නේ මව්කුසින් ඉපදෙනකොටම ජරා දුක අරගෙන ඉන්න එක. ඊළඟට මරණ දුක කියන එක. අපි වෙන් උතනි මැරෙන මොහොතේ විතරක් නෙවෙයි ජීවත් වෙලා ඉන්න තාක් කල් හැම වෙලාවකම මරණයට බයෙන් බයෙන් ඉන්නවා. හැම වෙලාවෙම බයයි. හිතලා බලන්න. අපි කොච්චර බයෙන් ඉන්නවද කියලා. අපි පුටුවක වාඩි වෙන්න කලින් ඒ පුටුව බලනවා නේද? මේක මේ ඉඳගත්තුත් බිම් වැටෙයිද කියලා වගේ එහෙම බලලා නිවාඩි වෙන්නේ. පොඩ්ඩක් හරි කකුලක් ඇදලා වගේ තිබ්බොත් අපි ඒකේ වාඩි වෙන්නේ නැහැ. අපි හරි බයෙන් ඉන්නවා. මොකද මේක ඒ වගේ තැනක ඉඳගත්තුත් එහෙම ඉඳගන්න කොටත් පරිස්සමින් තමයි අපි ඉඳගන්නේ. මේ ඉඳගන්න තැන හොඳට ශක්තිමත් නැත්නම් එතනින් බිම වැටලා කැඩිලා බිඳලා තුවාල වෙයි කියලා බයයි. අඩිය තියෙන කොටත් අපි බයෙන් බයෙන් අඩිය තියන්නේ. ඉතල බලන්න අපිට දැන් මේ බිම සාමාන්‍යයෙන් අපිට පුරුදු තැනක අඩිය තිනකොට නම් අපි මෙහෙම බය නැතුව අඩිය තියාගෙන යනවා. අපි ඔය යට පේන පාලමක් වගේ එකකින් යනකොට ඉතල බලන්න කොහොමද පරිස්සමින් යන්නේ. සමහර අය බයයි ඇවිදින්න. මොකද කකුල ඉස්සලා වැටේ කියලා. අන්න ඒ වගේ මේ කය බිත්තරේ වගේ බොහොම පරිස්සම් කරන්න ඕන එක. හැම වෙලාවෙම බයෙන් බයෙන් ඉන්නවා. මැරෙයි කියලා බයයි. ලෙඩක් හැදිලා මැරෙයි කියලා බයයි. උඩකින් වැටලා මැරෙයි කියලා බය. මොකක් හරි වේගින් යන එකක් විසි වෙලා ඇවිල්ලා ඇඟේ වැදලා මැරෙයි කියලා බය. උලක් වගේ එකක් ඇනේයි කියලා බය. ඒ වගේම ආහාරයක් විස වෙලා මැරෙයි කියලා බය. ඔය විදිහට අපි හැම වෙලාවෙම මරණ බයෙන් ඉන්නවා. එතකොට මරණය ගැන දුක් වෙමින් ඉන්නවා. තමන් අවටයි මැරෙනකොට දුක් වෙනවා. එතකොට මේ මරණය කියන එකත් දුකක් තියෙනවා. අපි බොහොම මත පිටින් කතා කරගෙන යන්නේ. එහෙමනම් මේ මරණ දුක කියන එකත් මෙන්න මේ දුක අපට හැමදාම උරුමයි. අනිවාර්යෙන්ම ඉපදුනොත් මෙන්න මේ මරණය කියන එකට අපිට මුණ දෙන්න වෙනවා. එහෙනම් මේ දුකක් මට තියෙන දුකක්, මේක දුකක්මයි මට. ලෝකේ අල්ලගෙන ඉන්න මට දුකක්මයි කියලා කියුවා. එහෙමනම් අප්පිහි සම්පයෝග දුක්ඛ. අප්‍රිය වූ දේවල් ලැබීම දුකයි කියලා කියනවා. ඒකට අප්‍රිය වූ දේවල් ලැබීම දුකයි කියලා කිව්වහම අපි මේ හිතන්නේ මේ බාහිර දේවල් ගැන. බාහිර අප්‍රිය වූ දේවල් පුද්ගලයෝ ලැබුණාම මට දුකයි කියලා කියන එකත් ඇත්ත. තමන් අකමැති පුද්ගලයෝ අකමැති දේවල් ලැබෙනකොට, බාහිරින් ලැබෙනකොට දුකයි. හැබැයි ඊට වඩා තමා තුළමත් තියෙන අප්‍රිය සංපයෝගය. තමන් මේ රූපේ නිරෝගිකම ප්‍රිය කරනවා. හැබැයි අප්‍රිය වූ රෝග ඇති වෙනවා. තමන් තරුණකම ප්‍රිය කරනවා. තරුණකම නැති වෙලා අප්‍රිය වූ මහලුකම මට ඇවිල්ලා තියෙනවා. ඔය විදිහට අප්‍රිය සංපයෝගේ මේ කයමුත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිතෙත් තියෙනවා. සිතෙත් අප්‍රිය සංපයෝගේ තියෙනවා. ඇයි? මම භාවනා කරනවා. මම කැමති සමාධිය තුල ඉන්න. හැබැයි මොකද වෙන්නේ? මගේ සමාධිය මට ඕනෑ විදිහට තියාගන්න බෑ. මම අකමැති වූ සිතුවිලි එනවා. මම කැමති ද්වේෂේ නැතු ඉන්න, තරහ ගන්න නැතු ඉන්න. හැබැයි මං අකමැති වුණු තරහ ඇවිල්ලා, ඔන්න තරහ අප්‍රිය වූ සංපයෝගයක් මට ඇවිල්ලා. සිතුවිලි වලින් මම රාගයට අකමැති. හැබැයි මෙන්න මේ මං අප්‍රිය වූ රාග සිතුවිලි මට ඇවිල්ලා කරදර කරනවා. මම ඉරිසයා කරන්න අකමැති. හැබැයි මෙන්න මට ඉරිසයා සිතුවිලි ඇවිල්ලා මට කරදර කරනවා. ඔය විදිහට මගේ සිත තුලින්මත් මං අප්‍රිය සංපයෝගෙන් කරදර වෙනවා. බාහිර අප්‍රිය සංපයෝග තියෙනවා. හැබැයි බාහිර අප්‍රිය සංපයෝග විතරක් නෙමෙයි, තමාගේ කය තුලිමත් අප්‍රිය සංපයෝග එනවා. මගේ සිත තුලිමත් මට අප්‍රිය සංපයෝග එනවා. හිතලා බලන්න, මම භාවනා කරන්න කියලා ඉඳ ගන්නවා. හැබැයි මගේ කය වේදනාවක් ඇති වෙලා මට මේ මට භාවනා කරගන්න බැරි වෙනවා. නිදිමතක් එනවා. ඒත් මේ සියල්ල කයෙන් එන අප්‍රිය සංපයෝග අප්‍රිය උදයක් මම කැමති නෑ. නමුත් මට ඒක ඇවිල්ලා. ওই විදිහට මෙන්න මේ අප්‍රිය සංපයෝග දුක කියලා කියන එක දුකක්. ඊළඟට ප්‍රිය විප්පයෝග දුක්ක. එතකොට තමන් ප්‍රිය කරන දේවල් තියෙනවා. නිරෝගිකම තරුණකම ඔය ආදිත් වෙනවා. ඊළඟට තමන් ප්‍රිය කරන පුද්ගල ස්වභාවය ඉන්න පුළුවන්. ඊළඟට ඉතල බලන්න තමන් කැමති තමන්ගේ රැකියාවට. නමුත් අපිට රැකියාවෙන් එහෙමදාම ඉන්න බෑ. වයසට යනකොට සමාජයකින් අයින් වෙන්න වෙනවා. එතකොට ඔන්න ප්‍රිය විප්පෝගයක් වෙනවා. ඒ වගේ තමන් ප්‍රිය කරපු දේවල්. ඊළඟට තමන්ගේ ඒ වගේම අපි මේ මාර්ගේ වඩනකොට තමන් ප්‍රිය කරපු යම් යම් දේවල් තියෙනවා. සමහරට සමාධිය වෙන්න පුළුවන්. සමහරක තමන් සීල්පද ටිකක් රැකගෙන ආවා. ඔන්න ඒක මට යම් හේතුකින් කැඩුනා. එතකොට ඔන්න මම ප්‍රිය කරපු මේ රැකගෙන ආපු සීලෙ මට කැඩිලා මට දුකක් බවට පත් වෙලා තියෙනවා. ওই විදිහට මේ කය නිසාත් කය ප්‍රිය කරපු මේ කයේ යම් යම් දේවල් නිරෝගිකම් ප්‍රිය කරා ඒක නැති වුණා. ඔන්න විදිහට තමන්ගේ මේ කය නිසාත් සිත නිසාත් තමන්ට මේ පිය විපයෝගී කියන එකත් ඇති වෙන්න පුළුවන්. බාහිරේවත් තියෙනවා හැබැයි. බාහිරේව විතරක් නෙවෙයි තමන් තුලත් මේ පිය විපයෝගී කියලා නිතර නිතරම ඇතුළෙත් ඇති වෙන එකක් තියෙනවා. මේ අප්‍රිය සංපයෝගෙත් ප්‍රිය විපයෝගෙත් කියන එක තමා තුළම බාහිර දේවල් නැතත් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට යම් පිච්චා නලබති තම්පි දුක්ඛා යම් පිච්ච නලබති තම්පි දුක්ඛං කිව්වම අපි හිතනවා තමන් යම් කැමති වෙච්ච දේවල් තියෙනවා. තමන් කැමති වුණු මොකක් හරි වස්තුවක් බාහිර දෙයක් නැති වෙන එක තමයි මේ යම් පිච්ච නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ. අපි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ යම් පිච්ච නලබති තම්පි දුක්ඛං කියන එක බුදුහාමුදුර දේශනා කරන්නේ මෙන්න මේ ආකාරයට. ජරා ධම්මාණං භික්ඛවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයං න ජරා ධම්මාණං අස්සාම න ච වත නෝ ජරා ආගච්ඡෙයාති නකෝ පණේතං ඉච්ඡාය පත්තබ්බ ඉදම් පියම් පිච්ඡා න ලබති තම්පි දුක්. ඔය විදියට මරණ ධම්මාණං භික්ඛවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඔය විදියට කියනවා මරණය ගැන ඇති වෙනවා මෙන්න මේ විදිහට. ජරාව ගැන ජරාව කියන එක මගේ ළඟට නම් එන්න එපා. මට නම් මේ ජරාව බවට නම් පත් වෙන්න එපා කියලා කැමැත්තක් ඇති වෙනවා කියනවා. ඊළඟට මරණයටත් ඒ වගේ. අනේ මම නම් මැරෙන්න එපා. මරණ ධර්මේ නම් මගේ ළඟට එන්න එපා කියලා ඉච්ඡාවක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා කියලා කියනවා. රෝග පිළිබඳවත් එහෙම. ඔය විදිහට කැමැත්තක් ඇති වුණා කියලා මගේ කැමැත්තට ඒව සිදුවෙන්නේ නැහැ. කිසිම කෙනෙක් මරණයට පත් වෙන්න කැමති නැහැ. කිසිම කෙනෙක් ජරාවට පත් වෙන්න කැමති නැහැ. නමුත් මම කැමති නිසා නෙවෙයි ඒක වෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියල්ලම කියන මෙන්න මේවා නම් මට එන්න එපා කියලා කැමැත්තක් තියෙනවලු. මට කවදාකවත් මේ ශෝක නම් එන්න එපා, පරිදේව නම් එන්න එපා. ඔය විදිහට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තිබ්බ කියලා අපිට ඒ කැමැත්තේ විදිහට ඉන්න පුළුවන්කමක් නෑ. මොකද ඒවා හේතු නිසා ඇති වෙන ඵලයක්. ඉපදුනොත් ඒ සියල්ල අපට එනවා. අන්න ඒ විදිහට මෙන්න මේ යම් පිච්චන්න ලබති තම්පු දුක්ඛම්. යමක් කැමති වෙනවා නිරෝගිකම මරණයටපත් නොවී ඉන්න එක, රෝග නොවී ඉන්න එක, ශෝක ඇති නොවී ඉන්න. ඔය විදිහට කැමැත්ත ඇති වුණා කියලා ඒක එහෙම තියෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ ඒ අකමැති උදේ ලැබෙනකොට යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛං කියලා විස්තර කරනවා. ඊළඟට සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධෙම දුකයි. මොනවද මේ පංච උපාදානස්කන්ධය? පංච උපාදානස්කන්ධ ගැන කතා කළානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන යමක් උපාදානෙ වුණොත් අන ඒකම තමයි දුක. උපාදාන වෙන්න තියෙන්නේ එච්චරයි. මේ යමක් යම් කිසි ප්‍රමාණයකට උපාදාන වුණොත් එතනම දුක. මේ පංච උපාදානස්කන්ධේ පැවැත්මම දුකයි. අන්න ওই විදිහට දුක්ඛ සත්‍ය විස්තර කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙමනම් මේ කොටස ඇත්තටම විස්තර කරොත් හරියට මේ කොටස් තේරුම් අරගෙන ගියොත් එහෙම ඔන්න එයාට ඇති වෙන දුක්ඛේ ඥානං කියන එක. බුදුරජාණන් වහන්සේ පළවෙනිට ඇති කරගන්න කිව්ව ඥානි තමයි දුක්ඛේ ඥාන. දුක පිළිසඳ දකින්න කිව්වා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේක තමයි ඥාන හතර තමන්ට ඇති වෙන්නේ. එතකොට දුක්ඛේ ඥානං ඇති වෙනවා. එතකොට දුක්ඛේ ඥානං කෙනෙකුට ඇති වෙච්ච ගමන් අපි ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරා. සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා ගැන කතා කරන්නේ මුලින්ම මුල දේශනාවලදී. එතකොට මුල දේශනාව කියන්නේ පළවෙනි දේශනාවේදී කතා කළේ අපි මේ ඉන්ද්‍රිය ධර්ම ගැන. අපි කිව්වා මේ දුකින් නිදහස් වීම සඳහා මෙන්න මේ පංචේන්ද්‍රයන් නිසා දුක සකස් වෙනවා. ඒ දුකින් නිදහස් වෙන්න නම් අපිට මේ බුදුහාමුදුරන්ගෙන් ලැබෙන පංචේන්ද්‍රිය ලබා ගන්න ඕනේ කියලා, ඇති කර ගන්න ඕනේ කියලා. මොනවාද මේ ඉන්ද්‍රිය? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒක පළවෙනි ඉන්ද්‍රිය තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. දැන් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක ආකාර දෙකක් තියෙනවා. ශ්‍රද්ධාව කියන එක ආකාර දෙකක් තියෙනවනේ. අමූලික ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි. ඒතර ආකාරවතී ශ්‍රද්ධාවට තමයි මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒතර මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියම තමන්ට යම් ප්‍රමාණයකට වැඩුණාම ඒක මෝරපුවම අර ගහක් වර්ධනය වුණා වගේ වැඩුණාට පස්සේ අන්න ඒ ඉන්ද්‍රිය පහම බල බවට පත් වෙනවා. ශ්‍රද්ධා බලේ, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියලා. එතකොට ඒවා විසින් තමන් මෙහෙවනවා කියලා අපි කතා කරා. එතකොට මෙන්න මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති වෙන්නේ, ආකාරවතී ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නෙම දුක්ඛේ ඥානං ඇති වුණාට පස්සේ තමයි. කියන්නේ ලෝකයේ දුකයි කියලා තේරිච්ච කෙනෙකුට විතරයි නිවන් දැකීමේ අවශ්‍යතාවය තියෙන්නේ. දුකක් අපිට මේ රෝගයක් තියෙනවා කියලා දැනගත්තොත් විතරයි වෛද්‍යවරයෙක්ගේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. නැත්නම් අපි බෙහෙත් ගන්න යන්නේ නැහැ, නිකන් ඉන්න ගම. එතකොට මෙන්න මේ රෝගයක් වගේ තමයි මේ දුක කියන්නේ. එතකොට දුක කියන එක තමන්ට තියෙනවා කියලා, දුක මොකද්ද කියලා තේරුණා නම් මේ ඉන්න තැන බොහොම භයානකයි. අපි මේ ගිනිකන්දක් උඩ ඉඳගෙන සෙල්ලම් කරන්න පුපුරන්න යන ගිනිකන්දක් උඩ කියලා තේරුණොත් එයා සෙල්ලම් කරන එක නතර කරලා මේ ගැලවෙන්න බලනවා. අන්න ඒ වගේ දුක්ඛෝ පටිච්චිතෝ ලෝකේ කියන ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියන එක යම් කෙනෙකුට තේරුණාට පස්සේ අපි මේ හිතන දුක නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ මුදල් නැති වුණාම දුකයි, රෝගයක් හැදුනාම දුකයි, මම කැමති කෙනා මට නෝ ලැබුණාම දුකයි, මම ප්‍රිය කරපු අයට මෙන්න මේ මේ ප්‍රශ්න තියෙනකොට දුකයි. ඔය විදිහට අපි මේ හිතාගෙන ඉන්න දුක නෙමෙයි මේ තියෙන දුක. ඒ දුක විස්තර කරන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. ඒක හැමෝම දුකයි කියලා දානවා. මොකක් හරි ලෙඩක් හැදුනාම දුකයි, තමන් කැමති වූ දෙයක් නොලැබුණාම දුකයි. ඔය විදිහම මේ සත්තුත් දන්නවා. ඒගොල්ලන්ටත් ලෙඩක් හැදුනාම මොකක් හරි එකක් වුණාම ඒගොල්ලන්ටත් වේදනාව දෙනවා නේද? ඒක දුකයි කියලා දන්නවා. තමන්ගේ කටේ තිබ්බ කෑම එක තව කෙනෙක් උදුරගෙන යනකොට, සතෙක් උදුරගෙන යනකොට එයාට දුකයි කියලා දන්නවා. නමුත් ඒ දුකක් නෙවෙයි මේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන දුක. ඊට වඩා බොහොම ගැඹුරු දුක. එහෙමනම් මෙන්න මේ කොටස කරගෙන යනකොට තමන්ට මේ දුක්ඛේ ඥානං කියන එක ඇති වෙනවා. ඒතර දුක්ඛේ ඥානං ඇති වෙනත් එක්කම එයාට මොකද්ද අවශ්‍ය වෙනවා? මේ දුකින් නිදහස් වීම කියන එක. ඒතකොට දුකින් නිදහස් වීම සඳහා දුකෙන් නිදහස් වෙන මාර්ගය දැනගන්න ඕන වෙනවා. ඒතකොට දුකින් නිදහස් වෙන මාර්ගය කියලා කියන්නේ මේ ධර්මයේ කියන එක. ඒතකොට ධර්මයේ කියන්නේ මේ දුකින් නිදහස් වෙන මාර්ගයනේ. නිවන කියන්නේ නිවීමනේ, මේ සියලු දුක්වල නිවීමනේ. එතකොට මේ ධර්මයේ ගැන සද්ධාාවක් ඇති වෙනවා. ඊළඟට මේ ධර්මයේ දේශනා කරන්නා වූ, ධර්මයේ පවත්වාගෙන යනවා වූ සංඝයාගෙන් සත්තාවක් ඇති වෙනවා. එතකොට මේ සංඝයා බීකලේ ධර්මයේ දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට ඔන්න මේ විදිහට බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේගෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නිවනේ අවශ්‍යතාවය වෙන්නේ නිවීම සඳහා, මේ මාර්ගය හා ගැනීම සඳහා, ඒ සඳහා අවශ්‍යතාවය ඇති වෙලා, නිවනේ අවශ්‍යතාවය ඇති වෙලා බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නය ගැන මේ ධර්මයේ දැක දැනගෙන ඇති වෙන ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. එතකොට අන්න යා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. එතකොට මෙතන මේ අපිට මේ විස්තර කරනකොට, දැන් මේ කතා කරපු දුක කියලා විස්තර කරපු ටික ගන්නකොට අපිට මේ දුක කියන එක ආකාර තුනකින් ඇති වෙනවා දුක. අපි මේවා කතාත් කරලා තියෙනවා මුලදී. නමුත් ආයෙසරයක් මතක් කරන්නම්. වේදනානුපස්සනාව ගැන කියද්දී දුක්ඛ දුක්ඛතාවේ, විපරිණාම දුක්ඛතාවේ, සංඛාර දුක්ඛතාවේ කියලා අපි කතා කරා. ඒක දුක්ඛ දුක්ඛතාවේ කියන්නේ මේ දුක නිසාම ඇතිවෙනා වූ දුක. දුක් වූ දේවල් නිසාම ඇතිවෙන දුක. මොකද්ද මේ විස්තර කරද්දී අපි කිව්වොත් එහෙම. ජාති, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව මෙන්න මේවා ටික ගත්තොත් එහෙම අපිට ඒ සියල්ලම දුක දුකමයි. ඒකේ දුක නිසායි ඒක මට දුක. ඊළඟට අපි ඒක දුක්ඛ දුක්ඛතාවයේ කොටස තමයි එතන විස්තර කරන්නේ ඒ කොටස් වලින්. ඊළඟට අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ච නලබති තම්පි දුක්ඛා. ඒ ටිකේදී මොකද්ද කියන්නේ? විපරිණාම දුක්ඛතාවේ. ඒ කියන්නේ ප්‍රිය දේවල් තියෙනවා, ඒවා නොලැබෙනවා, ඒ විපරිණාම වෙලා තියෙනවා යම් හේතුවක් නිසා. අන්න ඒ විදිහට විපරිණාම දුක්ඛතාවේ කියන කොටස මෙන්න මේ කොටස් වලින් එනවා. ඊළඟට සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියනනම් පංච උපාදානස්කන්ධේම දුකයි කියනකොට මෙන්න මේ සංඛාර දුක්ඛතාවේ. සංඛාර සකස් වීම කියන එකමයි දුක. එතකොට මේ මුල කොටස් වලින් දැන් මේ පළවෙනියට කිව්ව මේ දුක්ඛ දුක්ඛතාවේ කියන එක පෘථග්ජන කෙනා සෝවන් වෙනකොට බොහෝ විට මෙන්න මේ කොටස උන්ටම අවබෝධ වෙන්න ඕන කොටස. දුක්ඛ දුක්ඛතාවේ දුක නිසා දුකයි කියන එක. ඊළඟට ගොඩක් වෙලාවට සකෝද්දාගාමි අනාගාමි කියන පළවලදී බොහෝ දුරට අවබෝධ කරන්නේ මේ විපරිණාම දුක්ඛතාවේ. විපරිණාම මේ පංචකාමයන් විපරිණාම වීම නිසා ඇතිවෙනා දුක. ඒවා නිසා ඇතිවෙන දුක, ඒවා පවතින එකේ දුක. අන්න ඒ විදිහට තමයි දෙවෙනියට මේ විපරිණාම දුක්ඛතාවේ ප්‍රබලව හොඳටම අවබෝධ වෙන කොටසක් තමයි මේ සකෘදාගාමි අනාගාමි කියන පළවලදී. ඊළඟට අනාගාමි කෙනාට ප්‍රධාන වශයෙන්ම දැනෙන දුක තමයි මේ සංඛාර දුක්ඛතාවේ. මේ සංඛාර දුක්ඛතාවෙන් නිදහස් වෙන්න තමයි මෙන්න මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් වෙන්නේ නැතුව නතර කර කර දිට්ඨිය දිට්ඨ මත්තන් සුතේ සුත මත්තන් මුතේ මත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියමි අතහරිමින් අතහරිමින් ඒ වගේ නිදහස් වෙමින් නිදහස් වෙමින් යන්නේ සංඛාර නොකර සකස් නොවෙන තැනට. සකස් කියලා කියන්නේ කෙලෙස් මේ බරව ඇති කරගන්න එකවත් නෙවෙයි. මෙතන අර හිත නිදහස් කරගෙන ඒ සිතිවිල්ලක්වත් ඒවත් එක පැවැත්තේ නැති විදිහට එතන මේ සිත් අතහැරෙන ස්වභාවය. දිටේ දිට මතන් කියලා අපි විස්තර කරේ දැකපු තැනම එතන මොකුත්ම නැතුව එතන නිරුද්ධ කරලා දානවා. එතනින්ම ඉවරයි. ක්‍රියාසිතක් විතරයි, ක්‍රියාවක් විතරයි. අර ස්වභාව ධර්මයේ මේ පුරුද්දට මේක පවතින ඕන ක්‍රියාපිළිවෙලක් තියෙනවනේ. ඒ පුරුදු වෙච්ච විදිහට ඒ වැඩ ටික විතරක් වෙන. ක්‍රියාසිත පමණක් ඇති කරගෙන කර්මසිත ඇති නොකර යන ස්වභාවය තමයි මෙන්න මෙතනදී සිදු වෙන්නේ. එතකොට මෙන්න මේ දුක එකයි අපි විස්තර කරේ. දුක එක එක මට්ටමේ හැටියට අවබෝධ කරන දුක්ඛ සත්‍ය වෙනස් කියලා. එහෙමනම් මං හිතන්නේ අපි මේ දුක්ඛ සත්‍ය කියන එක ගැන මෙතනින් අපි මේක නතර කරමු. දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන් කතා කරන්නේ මේ වික්ෂුන්හන්සේ කියවන දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන් කතා කරන්න මේකෙන් කර ගොඩක් විස්තර කරනවා. නමුත් අපි යම් ප්‍රමාණයකට මතු පිටින් වගේ කතා කරමින් මෙන්න මේ දුක්ඛ සත්‍ය කියන එක අපි මෙතනින් මේ කොටස අවසන් කරමු. එහෙනම් ඊළඟට තියෙන මොකද්ද? සමුදය සත්‍ය. සමුදය සත්‍ය කියලා කියන්නේ දුකට හේතුව. දුකට හේතු වුණ මොකද්ද මේ දුක්ඛ සමුදය කියලා අපි බලමු. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ දුක්ඛ සමුදය විස්තර කරන්නේ? යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගත තත්තු තත්තා විනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා විස්තර කරනවා. එතකොට මෙන්න මේ සත්වයාගේ ස්වභාවයක් තියෙනවා. දිගට 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 පැවතගෙන පැවතගෙන යන විදිහක් තියෙනවා. කොහොමද යන යන තැන තත්ත තත්තාබිනන්දිනි යන යන තැන ඇලෙන ස්වභාවයක්. ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙනකොට මනුස්ස ලෝකෙට ඇලෙනවා, දිව්‍ය ලෝකෙක ඉන්නකොට දිව්‍ය ලෝකෙට ඇලෙනවා, ප්‍රේත ලෝකෙ අපි කියනවා ප්‍රේත ලෝකෙ හැරිම දුකයි කියලා. නමුත් මෙච්චර සාගත වූ ප්‍රේත ලෝකයට ගෙන ප්‍රේත ලෝකයට කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට මේ නිරේ ඉන්න සත්වයා පවා නිරි සත්වයෙක්. එයත් ඒ තරම් දුකක් විඳගෙන පවතින්න කැමති, මැරෙන්න කැමති නේ. එතන දිගට පවතින්න කැමැත්තක් තියෙනවා. අන්න ඒක නිසා දිගට දිගට මේ තණ්හාව පැවැත්ම කියන ස්වභාවයට කැමැත්ත. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සත්ව පුද්ගල සංඥාව, ආත්ම සංඥාව, මගේ ආත්මය මොනදක විඳගෙන හරි මෙන්න මේ මගේ ආත්මේ පවතින්න ඕනේ. මම කියන මේ ආත්මයක් තියෙන මෙයව පවතින්න ඕනේ කියලා සිතේ තියෙන තණ්හාව. එතකොට ඒක විතරක් නෙමෙයි. එතකොට තව මේ නැවත නැවත උපත ලබන්නේ මේ භවේ නතර වෙනවට කැමති නේ. නැවත නැවත ඉපදෙන්න ඕනේ. ඇහැක් කණක් දිවක් නාසය ශරීරයක් මට මේ ජීවිතය විතරක් නෙවෙයි තව තවත් ලැබෙන්න ඕනේ. අන්න ඒ විදිහට කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට විභව තණ්හාව. විභව තණ්හාව පොත්පත්වල විස්තර කරන විදිහට ඉක්සුන්හාසේ මේ විලි කියනවා. නොපැවැත්මට කැමැත්ත. මේ ජීවිතේ ඔක්කොම මේ කාලා බීලා ඔක්කොම කරලා බොහොම සන්තෝෂෙන් ඉන්නවා. ආයේ මේ ආයේ සැරයක් උපතක් ලබන්නේ කියලා තියෙන කැමැත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි ඒක දැනට එහෙමම කරගෙන යන් ওই විදිහට තණ්හාවක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරනවා තණ්හාව උපදින්නේ කොහෙද කියලා. 60 ආකාරයකට තණ්හාව උපදිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒත් කොහොමද මේ තණ්හාව උපදින්නේ? දැන් අපි තණ්හාව උපදින්න තියෙන තැන් තියෙනවා හයක්. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන තැන් වල තමයි අපිට තණ්හාව ඇති වෙන්නේ. වෙන තැනක තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. අපි ලෝකේ කියන්නේ මේ අපි මුලින්ම කතා කරානේ රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ, සිතුම් ලෝකේ කියලා. එතකොට මේ ලෝක කියලා කියන්නේම මේ ඇහැ නිසා ඇතිවෙන රූප ලෝකයක්, කන නිසා ඇතිවෙන ශබ්ද ලෝකයක්, නහය නිසා ඇතිවෙන ගන්ධ ලෝකයක්, දිව නිසා ඇතිවෙන රස ලෝකයක්, කය නිසා ඇතිවෙන ස්පර්ශ ලෝකයක්, මනස නිසා ඇතිවෙන සිතුම් ලෝකයක්. ඔක තමයි අපේ ලෝක හය. ඉතින් ওই හයට තමයි තණ්හාව ඇති වෙන්නේ. එතකොට අපිට ඇති වෙනවා කියන අපි දැන් එක ආයතනයක් ගන්නමු. එක ආයතනයකට 10 ආකාරයකට මේ ආයතන හයට 10වරක් හය 60ක් ඇති වෙනවා. එතකොට අපි එක ආයතනයක් ගමු. එතකොට අපිට තේරෙනවා අනිත් ආයතනයටත් මෙන්න මේ විදිහටම තමයි මේ 10 ඇති වෙන්නේ කියලා. එතකොට දැන් අපි ඇහැ ගත්තොත් එහෙම අපිට ඇහැ ගැන තණ්හාවක් ඇති වෙනවා. අපි ඇහැ ලෙඩක් හැදුනොත් කොච්චර මහන්සි වෙනවද මේ ඇහැ සලීප කරගන්න. ඇහැ පේන්නේ නැතුනම් කොච්චර දුක් වෙනවද? එතකොට අපිට මේ ඇහැ කියන්නේ ප්‍රිය රූපං සාත රූපං කියලා කියනවා. ප්‍රිය වූ මේ බොහොම කැමැති වූ උපාදාන වෙච්ච එකක් තමයි මේ ඇහැ කියන එක. මේ කියනකොට තමන් හිතලා බලන්න ඇත්තටම මට ඇහැ උපාදාන වෙලාද නැද්ද කියලා. ඇහැ ඉඳ කොච්චර මහන්සි වෙනවද? අපි ඇහැ පේන්නේ නැති වුණාම ඇහැට කාච දානවා. ඊළඟට බෙහෙත් කරනවා. බොහොම මහන්සි වෙලා මේ ඇහැ රැක ගන්න බලනවා. එහෙනම් මොකක් නිසාද මේ ඇහැ ප්‍රිය රූපයක් නිසා. ඊළඟට ඇහැට විතරක් නෙවෙයි තණ්හාව උපදින්නේ. ඇහැ නිසා අපට පෙනෙනා වූ බාහිර රූප වලට තණ්හාවක් ඇති වෙනවා. වර්ණ රූප වලට. එhmenan ඔන්න ඇහැ ඇහැ කියන එක පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. ඇසට පෙනෙන රූප පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට චක්කු විඥාණය පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. චක්කු විඥාණය කියලා කියන්නේ මේ දැනෙන ස්වභාවය. ඇහෙන් දැනෙන ස්වභාවයට කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට චක්කු සම්පස්සේට තණ්හාවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි ලස්සන රූපයක් දැක්කම අපි කැමති එකක් තියෙනවා නම් මේ ඇහැ ඒ රූපේ ළඟට ගිහිල්ලා ස්පර්ශ කරවගන්නේ. ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ ඇහැ ගානවා නෙවෙයි. නමුත් මේ යම් යම් දේවල් ඇහැට ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ වීමට කැමතියි අපි. දැන් කන ගත්තොත් එහෙම කනට ඇහෙන සමහර මිහිරි ශබ්ද ස්පර්ශ වෙනකොට මම කැමතියි. ඒ ස්පර්ශයට තණ්හාවක් ඇති කරගෙන තියෙනවා. ඒක මම නිතර නිතර ස්පර්ශ කරනවා. ඒ ශබ්ද ස්පර්ශ කරනවා. මම කැමති වූ මේ ස්පර්ශ ශරීරයට ලැබෙන ස්පර්ශ වලට මම කැමති. ඊළඟට දිව ගත්තොත් එහෙම දිව සහ මම කැමති වූ රස ස්පර්ශ වෙනකොට මම කැමති. පස්සේටත් කැමැත්තක් තියෙනවා. ඊළඟට ඒක නිසා හටගන්නා වූ වේදනාවටත් මම කැමැත්තක් තියෙනවා. ඒක කැමති සැප වේදනාවක් මට දැනෙන්නේ මං කැමති වූ දෙයක් නිසා. ඇහෙන් දැනෙන මම කැමති වූ රූප ඇහැට දැනෙනකොට ඒක පිළිබඳව ඇති වෙන සැප වේදනාව, ඒකින් ඇති වෙන සැප වේදනාවටත් මං කැමති. කණෙන් තමන් කැමති වූ ශබ්ද ඇහෙනකොට ඒ සැප වේදනාවට මම කැමති. ඊළඟට නහයට මම කැමති වූ ගඳ සුවඳ දැනෙනකොට ඒ සැප වේදනාවට මම කැමති. ඊළඟට දිවට මම කැමති වූ රස දැනෙනකොට ඒ සැප වේදනාවට කැමති. කයටත් මම කැමති වූ ස්පර්ශ දැනෙනකොට ඒ සැප වේදනාවට කැමති. මනසට මම ප්‍රිය වූ සිතුවිලි එනකොට ඒ සැප වේදනාවටත් මම කැමති. එහෙමනම් මෙන්න මේ වේදනාවටත් මම කැමැත්තක් ඇති වෙනවා. එතනත් මගේ තණ්හාව උපදිනවා. ඊළඟට සංඥාවට, මේ අඳුරන සමහර රූප සංඥාවට මම තණ්හාවක් ඇති වෙනවා. යම් යම් මම කැමති වූ ප්‍රිය වූ ඒ සංඥාවලට කැමති. සංඥා හයටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ සංඥාවලටත් කැමැත්තක් ඇති වෙන හැම ආයතනයකම ආයතනින් ආයතනයට වෙනවා. ඊළඟට රූප සංචේතන, ඒවා පිළිබඳව සිත හිත ඉන්නත් කැමතියි. කතා කර කර ඉන්න කැමතියි නේද? රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන විදිහට ඒවා ගැන සිතුවිලි පහළ කර කර ඉන්නත් කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට රූප තණ්හාවට මම තණ්හා කරනවා. මේක පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. හිතමු අපි දරුවෝ ගැන තණ්හාවක් තියෙනවා. මම ඒ තණ්හාවටත් කැමතියි. ඒක නැති කරගන්න මම කැමති නෑ. තණ්හාව නිරුද්ධ වෙනවට මම කැමති නෑ. යම් කිසි කැමමක් ගැන තණ්හාවක් මට තියෙනවා. ඒ තණ්හාවටත් මම තණ්හාවක් තියෙනවා. එතකොට එතන තණ්හාවටත් මම කැමැත්තක් තියෙනවා. ඒක පවතිනවට කැමති ඒ තණ්හාව. සමහර අය කියන්නේ මට මතකයි කෙනෙක් කිව්වා මේ වහන්සේලා ගේ ළඟට භාවනා කරන්න ඉන්න කට්ටියට සමහර ලාවට මේ ගෙදර තියෙන ගිහි ගෙවල් වල තියෙන පංචකාම වලට කැමැත්තක් නැති වෙනවල් නේද? අනේ මට නම් එහෙම කරගන්න උවමනාවක් නෑ. මම නම් කැමැති මේ ඉන්න විදිහට ඉන්න කියලා. ඒ කියන්නේ එයා දන්නවා ඒකට තණ්හාවක් තියෙනවා කියලා. ඒ තණ්හාව පවතිනවටත් එයා කැමති. තණ්හාවටත් තණ්හාවක් තියෙනවා. ඒක නිරුද්ධ කරගන්නත් කැමති නෑ. එතකොට අපි හිතුව රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, සිතුම් තණ්හා කියලා මේ සියල්ලටම ධම්ම තණ්හා. ඒ සියල්ලටම තණ්හාවකුත් ඇති වෙනවා. ඒකටත් කැමති. ඊට පස්සේ විතක්ක කරන එකට, රූපයක් ගැන රූප විතක්ක වලටත් කැමති. ඒ කියන්නේ දකින රූපයක් ගැන හිත හිතින්, ඇහිච්ච සද්දයක් ගැන තමන්ගේ උණ කිව්ව එකක් හරි තමන් කැමති වූ සද්දයක් කවුරු හරි කතා කරනවා නම් ඒක ගැන හිත හිතින්නත් කැමති. ඒ ගැන විතර්ක කර කර ඉන්නත් කැමති. නිතර නිතර මේවා මේක මේක කියලා අර විමස විමස ඒවා විතර්ක කර කර ඉන්නත් කැමති. ඊළඟට ඒකවා විචා විතක්කේ ගැන තණ්හාවක් ඇති වෙන. ඒ විතක්ක කරන එකටත් තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට ඒවා ਵਿਚාරය කරන්න, ඒවා ගැන තව තව විස්තර හොයන්න බලන්න. ඒ රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව තව තව මේ විතක්ක කර කර හිතෙන් විමස හිතෙන් තර්ක කර කර ඊළඟට තව ඒවා ගැන තොරතුරු හොය හොය රැස් කරන්න. ඔය ඉන්ටර්නෙට් එකේ බලන්නේ ගොඩක් ගිහිල්ල බලනවා. බල බල තව තොරතුරු ඒවා මේ ਵਿਚාරය කරනවා. තව තව මේ ඇනලයිස් කරනවා කියලා කියන ඉංග්‍රීසියෙන් කියනවනම් අන්න ඒ විදිහට තව තව හොයන්න තණ්හාවක් ඇති වෙනවා. ඔය විදිහට දැන් ඇහැ කියලා ගත්තොත් එimhe ඇහැට කැමති, ඇහැ ගැන තණ්හාවක් ඇති වෙනවා, රූප ගැන තණ්හාවක් ඇති වෙනවා, චක්කු විඥානය ගැන තණ්හාවක් ඇති වෙනවා. චක්කු ඇහැයි රූපයයි චක්කු විඥානය තුන එකතු වෙලා ඇති වෙන චක්කු සංපස්සේ ගැන තණ්හාවක් ඇති වෙනවා. ඒ සංපස්සේ නිසා හට ගන්න වේදනාව ගැන තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට මේ රූප සංඥාව පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට රූප සංචේතන පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට ඒ රූපෙ පිළිබඳව තියෙන තණ්හාව පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. රූප විතක් ගැන තණ්හාවක් ඇති වෙනවා. රූප විචාර ගැන තණ්හාවක් ඇති වෙනවා. එතකොට ශබ්ද ගත්තොත් ශබ්දත් ඔන්න ඔය විදිහට මේ දස ආකාරයකට ශබ්ද වලට තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට ගන්ධ ගත්තොත් එහෙම නහයටත් ගඳ සුවඳටත් ගාන විඥාණයටත් ඔය ආකාරයට මෙන්න මේ 10 ආකාරයකට නහය පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට දිව නිසා මේ 10 ආකාරයක තණ්හාවක් ඇති වෙනවා. කය නිසා 10 ආකාරයක සංඥාවක් ඇති තණ්හාවක් ඇති වෙනවා. මනස නිසා 10 ආකාරයකට සංඥාවක් තණ්හාවක් ඇති වෙනවා. එතකොට එක ආයතනයකට 10 ගානේ මේ ආයතන 6ට 60ක් හැට ආකාරක තණ්හාවක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාර 60 ආකාරයට තමයි මේ තණ්හාව කියන එක ඇති වෙන්නේ. ඒක ඇති වෙන්නේ කොහේද? ආයතනයෙම තමයි. අපි මුලින්ම පටන් ගන්නකොට මතකයි ලෝක සූත්‍රය විස්තර කරනකොට කිව්වා චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සුං කුබ්බති සන්තවං චන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකයේ ගැන දේවතාවහ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ලෝකේ හටගෙන තියෙන්නේ මෙන්න මේ ආයතන හය තුලමයි. ඊළඟට උපාදාන වෙන්න තියෙන්නේ මෙන්න මේ ආයතන හය. හයම පමණයි මෙන්න මේ ආසාවෙන් මෙන්න මේ ආසාවෙන් තණ්හාවෙන් මෙන්න මේ ආයතන හයම උපාදානය කරගෙන මේවා වෙනුවෙන්ම තමයි මේ සත්‍ය වෙහෙසෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. ඒතර මේක එතකොට හොඳට ගැළපෙනවා නේද? බුදුජාණන් වහන්සේ ධර්ම දේශනා කරන බුදුහාමුදුරු දේශනා කරනවනේ ඒකේ අර ධර්මයේ ගුණ කියනකොට ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. ස්වක්කාත ඒ කියන්නේ මුල මැද අග පැහැදිලි එකට බැඳෙන ස්වභාවයක් ගැළපෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි අර මුලින් දේශනා කරපු මේ ලෝක සූත්‍රයේදී කියපු පළවෙනි දේශනාවම තමයි මෙතන අවසාන වෙනකොට මේ සම්බුදේ කියනකොට විස්තර කරන්නේ ඒක තමයි නේද? මෙතන මේ ආයතන හයම උපාදානය කරගෙන ඒ වෙනුවෙන්ම තමයි මහන්සි වෙන්නේ මේකම තමයි මෙයා උපාදානය වෙන්න තියෙන්නේ කියලා විස්තර කරනවානේ. එතකොට අපිට දැන් මෙතනදී පැහැදිලිව තේරෙන බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කොටසම තමයි වික්ෂුන් වහන්සේ මේ විස්තර කරේ. මේ ආයතන හයෙම තමයි තණ්හාව ඇති වෙනවා කියලා කිව්වේ. මේ බාහිර රූපයටයි ආධ්‍යාත්මික රූපයටයි ඒක නිසා හටගන්න මේ නාම කොටස් වලටයි ওই ටිකට තමයි මේ දිගට දිගට තණ්හාව ඇති වෙගෙන යන තියෙනවා. 60 ආකාරයෙන් ඇති වෙන්නේ මෙන්න මේ ආයතන හය තුලමයි. එහෙමනම් දුක්ඛ සමුදය සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙන ඔය ආකාරයට. අපි මේ පොතේ තියෙන කොටස විස්තර කරන එක විතරයි කරන්නේ. අපිට මේක විස්තර කරනවා නම් විසුණාස කිව්වා වගේ මුලින් කිව්වා වගේ බොහොම අපිට ගොඩක් කතා කරන්න වෙන භාවනා පැත්තත් එක්ක ගොඩක්ම යන්න වෙන කොටසක් තමයි මේ චතුරාර්ය සත්‍ය කියන කොටස. එතකොට අපි මුලින් දේශනාවලදී මේ අනිත් අනුපස්සනාවලදී යම් ප්‍රමාණයකට අපි යම් අවබෝධයක් අරගෙන ඉන්නවා නම් මේ ටික තවත් අපිට පැහැදිලිව ගැඹුරට තේරීගෙන යයි. මේක මෙහෙම තමයි නේද කියන එක. එනම් හිතන්නේ වෙලා තියෙනවා. එහෙනම් අපි ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු. කාට හරි ප්‍රශ්න අහන්න මොන හරි තියෙනවා නම් දැන් අවස්ථාව ලබලා දෙමු. අපි මේ මයික් අන්මියුට් කරගන්න අවස්ථාව දීලා සංවිධානය කරන මහත්තුරුන්ට මතක් කරනවා සියලු දෙනාටම මයික් අන්මියුට් කරන්න අවස්ථාව ලබලා දෙන්න කියලා. හොඳයි නම් තේරුම් ගන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තවත් පොඩි මතක් කිරීමක් මතක් කරනවා. අපේ භාවනා වැඩසටහනක් ආරාමයේ පැවැත්වෙනවා දෙසැම්බර් 24 වෙනිදා සිට 24, 25, 26, 27. මං හිතන්නේ දවස් හතරම නිවාඩු දවස් හතරක්. ඊළඟට 31 පළවෙනිදා. එහෙම දවස් 6ක් පැවැත්වෙනවා. ඉතින් හෙට දවස ඇතුළත හෙට තමයි අන්තිම දවස මේ කවහරි සහභාගී වෙනවා නම් දැනුම් දෙන්න තියෙන මං හිතන්නේ අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙන WhatsApp group එකේ දාලා තියෙනවා. ඉතින් කැමති කවුරු හරි ඉන්නවා නම් හෙට දවස ඇතුළත පොඩ්ඩක් දැනුම් දෙන්න. එතකොට අපිට සමහරටක මේ ආරාමයේ තියෙන තැන ඉදමදි නම් අපි වෙන තැනකට යන්න ඕනේ. වෙන ස්ථානයක් හොයාගන්න තියෙන ළඟ ගෙදරක් තියෙනවා. අපිට නිතරම අවස්ථාව ලැබලා දෙන්නේ ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා. ගිය වැඩසටහනේදී අපට බලාපොරොත්තු වුණට වඩා බොහොම සෙනඟක් හිටපු නිසා අපිට එතෙන් යන්න වුණා. ඉතින් මේ කවුරු හරි සහභාගී වෙනවා නම් අවසාන මොහොත වෙනකන් ඉන්නේ නැතුව අපර කලින් පොඩ්ඩක් එනවද නැද්ද, එනවනම් නැත්ද කියලා ඕනේ. එනවනම් එන බව පොඩ්ඩක් දැනුම් දෙන්න. එහෙම නැත්නම් මැදදීන්ද උනුත් අපට චුට්ටක් අපහසුවක් ඇති වෙනවා මං හිතන්නේ සංවිධානය කරන ඇයට. ඒක නිසා කවුරු හරි එනවා නම් හිට දවසය තුළ අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඒක දැනුම් දෙන්න එන බව දානේ සකස් කරගන්න තියෙන ඒවා සංවිධානය කරගන්න තියෙනවා. ඒකත් මේ වෙලාවේ පොඩ්ඩක් මතක් කරන තියෙනවා. එහෙමනම් ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවා නම් අහන්න හැමෝටම අවස්ථාව ලැබලා දෙන්න.
අවසර විශ්වාස අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ.
හොඳයි තේරුම් සර්. හොඳයි නම් අපි ප්‍රශ්න නැත්තම් නතර කරමු නේද?
අවසරයි ක්ෂණාස නතර කරන්න පුළුවන් අපිට ප්‍රශ්න නැත්තම්.
ඒක තමයි. එහෙනම් අපි නතර කරමු නේද?
එහෙමයි.
හොඳයි එහෙනම් අපි අද දිනේදී ත්‍රිජනන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයට සවන් දීමින් රැස් කරගත්තා වූ සීලුම් කුසල් මේ ලෝකීය ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සීලුම් දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් කරනු ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං.
ආකාසට්ටා චුම්මට්ටා
දේවානාග මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු
ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්
රක්ඛන්තු මං පරන්ති. එවගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තුින් පින් ලබා ගත හැකි ස්ථානක සිටිනවා නම් ඒ සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් කරනු ලබත්වා කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ
ඥාතීනම්
සුඛිතා හොන්තු ඥාතයෝ. එවගේම ප්‍රාර්ථනා කරන්න මේ සියලු කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින තුරුම කල්යාණ මිත්‍රස්රක් ලැබේවා. පාප මිත්‍රස්රක් නොලැබේවා කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේ නිමාමී බාල සමාගම සතං
සම්මාගම
නිවාන පත්‍ය. ඉමිනා
පුඤ්ඤ කම්මේ නිමාමී
බාල සමාගම සතං සමාගම
නිවාන පත්‍ය.
විනා පුඤ්ඤ
කම්මේන
මාමේ සෝමිකම් සතං
සමාගමෝ හෝතු
නිබ්බාන පත්‍තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසප්පය සබ්බ දුක්ඛ
නිරෝධං
සිතාටම තෙරුවන් සරණයි.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤ කෙතං අනුත්තරං
ප්‍රජාපති මහතේරී ආගතං පටිපාටිය සද්දා සීල දයාවා සම්බුද්ධීතා
නමහ නිරෝගී සුවපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහා නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.
සාදු සාදු සාදු. ගුරුමෑණියන්ට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.